Honorable Rishad Badruddin, please.
Bismillah ar-Rahman ar-Rahim. Gaurava Piradi Sabanayar avargale, inda sandarbathirku nandri koorikkondu mukkiyathuvamana oru amaichi samuga abhivruthi samuga nalanombuvai amaichi adukku poruthamana amaicharaga கேபினட் அமைச்சராக கௌரவ எஸ்பி திசாநாயக் அவர்கள் நியமிக்கப்பட்டிருப்பது ஒரு சிறப்பம்சமாக நான் பார்க்கின்றேன். சமூர்த்தியை இந்த நாட்டிலே அறிமுகப்படுத்திய பொழுது அதை இந்த நாட்டுக்கு அறிமுகம் செய்து வைத்தவர் இன்றைய அமைச்சர் எஸ்பி திசாநாயக் அவர்கள். எனவே அவருடைய அந்த கனவை மிக திறமையாக ஆற்றலோடு புதிய வடிவம் அமைத்து இந்த நாட்டின் வறுமையை போக்குவதற்காக, இந்த நாட்டின் வறுமை அகன்று பொருளாதார மேம்பாடு அடைய வேண்டும் என்பதற்காக கிராமிய மட்டத்திலே இந்த சமூர்த்தி திட்டம் ஆரம்பத்திலே அழகான முறையிலே முன்னெடுக்கப்பட்டது. அந்த காலத்திலே வடக்கு மாகாணத்தில் முல்லைத்தீவு, மன்னார், கிளிநொச்சி, யாழ்ப்பாணத்தின் ஒரு பகுதி, வவுனியாவின் ஒரு பகுதி, வவுனியா வடக்கு போன்ற பகுதிகள் யுத்த காரணத்தினால் சமூர்த்தி திட்டம் நடைமுறைப்படுத்தப்படாத ஒரு நிலைமை இருந்தது. பிறகு கடந்த அரசிலே அந்த நாட்டின் சமாதானத்தின் பிறகு அந்த பிரதேசத்திலும் சமூர்த்தி திட்டம் வடக்கின் நான் ஏற்கனவே சொன்ன பிரதேசங்களிலே நடைமுறைப்படுத்தப்பட்டது. என்றாலும் அன்று யாரெல்லாம் குடியேறினார்களோ அவர்களில் மூன்றில் ஒரு பகுதி மக்களுக்குத்தான் அந்தந்த கிராம சேவர்களுடைய வேண்டுகோளின்படி அல்லது அவர்கள் கொடுத்த தரவுகளின் அடிப்படையிலே மூன்றில் ஒரு பகுதி மக்களுக்குத்தான் இந்த சமூர்த்தி கொடுப்பனவு திட்டம் வழங்கப்பட்டது. உங்களுக்கு தெரியும் கௌரவ அமைச்சர் அவர்களே, கிளிநொச்சியாக இருக்கலாம், முல்லைத்தீவாக இருக்கலாம், வவுனியா வடக்கு, அதேபோல மன்னார் மாவட்டம் மடு, மாந்தை, முசலி போன்ற பிரதேசங்கள், நானாட்டான், மன்னார் நகர பகுதி, எல்லா பகுதிகளும் யுத்தத்திலே, வவுனியாவின் பெரும்பகுதியும் யுத்தத்திலே பாரிய அழிவை அனுபவித்த மக்கள் வாழ்கிறார்கள். எதுவுமே இல்லாத பிரதேசமாகத்தான் யுத்தத்தின் பிறகு அந்த பிரதேசங்கள் காட்சி தந்தது. எனவே அந்த மக்கள் சென்று மீள்குடியேறி அந்த மக்களுடைய வாழ்வாதாரத்தை தொடங்கி வாழ்க்கையின் நல்ல இடத்தை அடைவதற்கு அவர்களுக்கு இந்த சமூர்த்தி திட்டம் அல்லது சமூர்த்தி கொடுப்பனவு அல்லது சமூர்த்தியினூடான வாழ்வாதார வசதிகள் பழைய பல வாய்ப்புகளை அவர்களுக்கு ஏற்படுத்தியது. எனவே இந்த வாய்ப்புகளை ஒரு சிறு தொகையினரே பெற்றுக் கொண்டார்கள். யுத்தத்தின் அழிவு என்பது அதிகமான அத்தனை அல்லது சில பிரதேசங்களிலே 100க்கு 100 வீதமான மக்கள் யுத்தத்தால் இடம்பெயர்ந்து பல வருடங்கள் மெனிக் ஃபார்மிலே அதேபோல இன்னும் பல முகாம்களிலே வாழ்ந்தார்கள். அதேபோல வடக்கிலிருந்து 20-25 வருஷங்களுக்கு முன்னர் வெளியேற்றப்பட்ட முஸ்லிம் அதேபோல சிங்கள மக்களும் திரும்ப மீள்குடியேறி சொந்த மண்ணிலே வாழ்கிறார்கள். இனி இவ்வாறு வாழ்கின்ற இந்த மக்கள் இந்த சமூர்த்தி திட்டத்திலே உள்வாங்கப்படவில்லை. எனவே எந்த ஒரு பேதமும் இல்லாமல் நான் உங்களிடத்திலே அன்பாக வேண்டுகோள் விடுக்கின்றேன். தமிழ், முஸ்லிம், சிங்கள மக்கள் யுத்தத்திலே பாதிக்கப்பட்ட மக்கள், மூன்றில் ஒரு பகுதி மக்கள் தான் இதை அனுபவிக்கிறார்கள். 3/2 பகுதி மக்களில் பெரும்பகுதி மக்கள் தேவையுள்ளவர்களாக தங்களுடைய அப்ளிகேஷன்களை நிரப்பி கொடுத்துவிட்டு கடந்த ஒரு வருடமாக அவர்கள் எதிர்பார்த்து நிற்கிறார்கள். எனவே நான் உங்களிடத்திலே கௌரவமாக கேட்கின்றேன், அவர்களுக்கு நீங்கள் அந்த வசதியை, அந்த ஏற்பாட்டை செய்து கொடுத்து ஒரு குறுகிய காலத்துக்கு அல்லது ஒரு வரையறை வழங்கப்பட்டு நல்ல நிலைமையை அடைகின்ற பொழுது அவர்கள் நல்ல நிலையை அடையும் வரை அவர்களுக்கு இந்த கொடுப்பனவை வழங்க ஏற்பாடு செய்யுங்கள் என்று அன்பாக நான் உங்களிடத்திலே வேண்டுகோள் விடுக்கின்றேன். அதே போல கிழக்கு மாகாணத்திலும் இதே பிரச்சனை இருக்கின்றது. அதையும் நீங்கள் ஓரளவு தீர்த்து தர வேண்டும் என்று நான் உங்களிடத்தில் அன்பாக வேண்டுகோள் விடுக்கின்றேன். அது மாத்திரமல்லாமல் சமூர்த்தி வங்கிகள் நீங்கள் கொண்டு வந்த அந்த நல்ல திட்டம் எதிர்காலத்திலே எங்களுடைய கூட்டுறவுத்துறை அமைச்சுக்கு கீழே நிறைய பணம் கூட்டுறவு சங்கங்களில் இருக்கின்றது. நீங்களும் உங்களுடைய சமூர்த்தி வங்கிகளிலே நிறைய பணம் இருக்கின்றது. எனவே இவற்றையெல்லாம் சேர்த்து நாங்கள் ஒரு வங்கி அமைப்பதை பற்றி நாங்கள் இரண்டு அமைச்சும் சேர்ந்து செயல்படுத்த உங்களுடைய ஒரு நல்ல ஆலோசனை இருக்கின்றது. அதை எதிர்காலத்தில் நாங்கள் சேர்ந்து செயல்படுத்தலாம் என்று நான் நம்புகின்றேன். அது மாத்திரமல்லாமல் இந்த சமூர்த்தி வங்கிகளிலே வட்டி, அதாவது வட்டி எடுக்கின்றவர்கள் 30 செகண்ட் வட்டி அங்கு அறவிடப்படுகின்றது. எனவே எங்களுடைய இஸ்லாமிய மக்கள் இந்த வட்டி விடயத்திலே தடை செய்யப்பட்டிருக்கின்ற காரணத்தினால் உங்களிடத்தில் அன்பாக வேண்டுகொள் இருக்கின்றேன். பல வங்கிகள் இன்று நல்ல சரியா நடைமுறையை நடைமுறைப்படுத்தி வெற்றிகரமாக செயல்படுத்துகின்றார்கள். அவ்வாறான ஒரு சந்தர்ப்பத்தையும் இவர்களுக்கு நீங்கள் வழங்குங்கள் என்று அன்பாக வேண்டிக் கொண்டு, நீங்கள் திறமையாக செயல்படுகிறீர்கள், உங்களுடைய நீங்கள் இந்த சமூர்த்தி திட்டத்தை, சமூர்த்தி ஊழியர்களை, சமூர்த்தி திணைக்களத்தை வளப்படுத்துவதற்காக நீங்கள் எடுக்கின்ற எல்லா முயற்சிகளையும் நாங்கள் பார்த்துக் கொண்டிருக்கின்றோம், உங்களை பாராட்டுகின்றோம். அதே போல உங்களோடு சேர்ந்து பக்கபலமாக இயங்குகின்ற அமைச்சர் ரஞ்சன் ராமநாயக்க, உங்களுடைய செயலாளர், உங்களுடைய ஆலோசகர், ஏனைய அதிகாரிகள் எல்லோருக்கும் வாழ்த்துக்களை கூறி உங்களுடைய இந்த நல்ல திட்டங்களுக்கு எங்களுடைய பூரண ஒத்துழைப்பு இருக்கின்றது என்றும் கூறி விடைபெறுகிறேன். நன்றி.
தேங்க்யூ. கரு டிவி ஏகநாயகமத்துவா.
கரு நியோஜகதாநாயகத்துவமணி, சமாஜ சவிபல கண்ணிமா சுபசாதன விஷயபார அமாத்தியாசே வேசிஷிதி விசேஷம் ரட்டே ஆர்த்திக தேக சக்தி மட்கரண மேரட்டிய துப்பட்கம நதிபரிக்கம நுகக்கியாவ துரங்கிரிமே ஜாத்திக வியாபார அக்குதிர ஆரம்ப கருப்பு மெம வியாபாரேதி விசேஷம் சமாஜ சேவா திபார்மேந்துவ தீவினகும சம்வர்தன திபார்மேந்துவ ஜாத்திக சமாஜ சம்வர்தன ஆயத்தனைய ஜாத்திக வெடிஹிதி லேகம் காரியாலய ஆபாத் சகித தனத்தன சந்தாவன ஜாத்திக சபாவ கிராம சம்வர்தன புகணு பரேஷன ஆயத்தனைய சமாஜ ரக்ஷண மண்டலிக்கின் ஆயத்தன உலிங் சதுன்லத் மெம அமாத்தியாசே காரிய பாரய மே விஷய இத்தியாசே புரா மேக இத்தாமத் மெனவின் கிரியாத்ம கருப்பு கரு எஸ்பி திசாநாயக அமத்துமா மகிதானே யலி மேக ரட்டே கிரமவாத் வகைம பெஹபத் ஆர்த்திக சம்பர்தன சந்தா கினியான் அழுத் வடப்பிரிவல கிரியாத்ம கல்லத்தி பெறுவோம். விசேஷம் சமுர்தி பேங்கு லங்காவே சியலும பேங்கு எக சரஸ்ம கணுவ லங்காபுரா கிரியாத்ம கருமிங் எத்தெம்ம சமுர்தி பிரதிலாபிய குட ஏ பேங்குவின் ரே தொலாஹட்ட பவா முதலாக கண்ண புலுவங்க கார்டியா கத்துல் கரல செட் கார்டியா கத்துல் கரல முதலாக லபா கண்ண புலுவங்க கிரமவேதிய கிட்ட கமே பேங்கு பரிவர்த்தனை கரண்ட ஏம மைத்திரன் இத்தாமத் හොඳ තරංකාරී ප්‍රවේශයක්. ඒ ප්‍රවේශයත් එක්ක අනිකුත් වාණිජ බැංකුත් එක්ක ගමේ ජනතාවගේ මුදල් තියෙන ගමේ ජනතාවගේ මුදල් සකසුරුවන් කරන ආයතනයක මෙවැනි බැංකුව ඉතාමත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරන කටයුතු කිරීම මා හිතනවා ඉතාමත් වැදගත් ප්‍රවේශයක්. මේ ප්‍රවේශය තුළ විශේෂයෙන් අපි කියන්න ඕනේ නිදහස ලැබීමෙන් පසුව දශක 6ක කාල සීමාව තුළ අප රටෙන් ගිලිහි ගිය විදේශ ආයෝජන අවස්ථා රාශියකින් අපි නැවත මේ රටේ ආයෝජනය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල තුළ අපි විශේෂයෙන්ම රටේ දේශීයත්වයට එක්ක ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම තමයි මූලික අරමුණ වන්නේ. ඒ නිසා ලංකාවේ ග්‍රාම සේවක කොට්ටාස 14,000 තුලම මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න, ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තුල ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න මේත් එක්ක හැකියාව ලැබිලා තිබෙනවා. ඒ හැකියාව ලැබිලා තිබීමත් එක්ක අපි සමෘද්ධි බැංකුවට අදාළ සමෘද්ධි සමිතිය, සමෘද්ධි සමිතියේ ඒකාබද්ධව අපි දන්නවා කිරිහරක් ව්‍යාපෘති, ඒ වගේම ඒට අනුගත වෙච්ච ගොවිපළවල්, ඒ වගේම ස්වයං රැකියා වැඩසටහන් ක්‍රියාත්මක කරන අපි මේ ළඟදී මන් නියෝජනය කරන යාපහුව මැතිවරණ කොට්ටාසේ හක් කටුනා වැවට අදාළ මිරිදිය ව්‍යාපෘතියක් සමුද්ධි කලාපීය ඒකාබද්ධතාවයෙන් ආරම්භ කළා. මම ගියා ඒගොල්ලොන්ගේ මත්ස්‍ය පැටව් අභියන්නේ කරන මධ්‍යස්ථානයක් බලන්න, ඒක විවෘත කරන්න. මට ප්‍රකාශ කළා එක සමුද්ධි ප්‍රතිලාභියෙක්. ඔහු ආරම්භ කරලා තියෙන කටු ඉස්සෝ දින දෙකකට සැරයක් ලබා ගැනීම සඳහා කොළඹින් එන සමාගමට ලබා දීමෙන් පස්සේ දින දෙකකට සැරයක් එයාට රුපියල් 10,000ක ආදායමක් ඒ ව්‍යාපෘතියෙන් ලැබෙනවා කියලා. ඒ නිසා අපි දැක්කා මෙවර මේ අයවැය ලේඛනයේ වැව් 1000ක් ග්‍රාමීය වැව් මිලදිය මත්සිය ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ඒ නිසා ඒ වගේ වැඩසටහන් වලදී මේවත් අනුගත කරන්න පුළුවන් මේ සමුද්ධි ඒකාබද්ධතාවයේ වැඩපිළිවෙල. ඒත් එක්ක ක්‍රියාත්මක කළාම මම හිතනවා අපිට තවත් පහසු වෙයි ගමේ ජනතාවගේ සම්ප්‍රදානුකූල ජීවත් වීමේ රටාව. ඒ කියන්නේ මාස් කන්නේ ගොවිතැන් කිරීම, යල කන්නේ ගොවිතැන් කිරීම, එහෙම නැත්නම් වෙන ගොඩ භෝගයක් ගොවිතැන් කිරීමට අමතරව වෙනත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි. ඒ නිසා ඒත් එක්ක අලුත් අත්දැකීමක් ඒ ප්‍රදේශයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ට ලැබෙනවා. ඒ ලැබීමත් එක්ක මම හිතනවා ගමේ ඉඳගෙන ගමේ ජනතාවත් එක්ක වැඩ කරන ක්‍රමවේදය ඒ අයට පහසුවෙන් හදාගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා මේ වැඩපිළිවෙල තුළ විශේෂයෙන් අපේ කලාපීය වැඩසටහනත් එක්ක විශේෂයෙන් කෘෂිකාර්මික ධීවර ඒ වගේම සුළු ව්‍යාපාර ආරම්භ කිරීම කලාපීය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වඩාත් තිරසාර ආර්ථික ක්‍රමයක් ස්ථාපිත කිරීමේදී මම හිතනවා සමෘද්ධි බැංකුවට ඒකාබද්ධව සමෘද්ධි ප්‍රතිලාභින් එකතුව ක්‍රියාත්මක කරන වැඩසටහනත් එක්ක අලුත් ඉතුරු කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම තමයි මේකෙන් මූලික අවශ්‍යතාවයේ සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි ගරු ඇමතිතුමාට අපි පැහැදිලි කළා පළවෙනි සමෘද්ධි බැංකුව අපි මුල්ගල් තැබීම සඳහාත් දින වකවානු යොදාගෙන තිබුණා දල්දාගම මහව කලාපේ. ඒ නිසා මම හිතනවා ඒක ඉලක්කයකට මේ වැඩපිළිවෙල රටපුරා ක්‍රියාත්මක කරද්දී මම හිතනවා ඒක ඉතාමත් හොඳ ඉලක්කගත වැඩපිළිවෙලක් බවට පත්වෙයි. ඒ වැඩපිළිවෙල බවට පත්වීමත් එක්ක ක්‍රියාත්මක කරන යම් යම් කාර්යයන් වලදී මම හිතනවා අපේ දැක්ම විය යුත්තේ සාමාන්‍ය ගමේ ජනතාවට ඒ ලැබෙන මුදල කළමනාකරණය කරන්නේ කොහොමද, ඒක වෙළඳපොළ ආර්ථිකයකට හරවන්නේ කොහොමද, ඒ වෙළඳපොළ ආර්ථිකය තුළ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල සමුද්ධි ව්‍යාපාරයත් එක්ක බද්ධ වෙලා ක්‍රියාත්මක කරන්නේ මොන ආකාරයටද කියන කාරණය අපිට මේ වැඩසටහන් වලදී ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී සමහර තැන්වල කලාපයෙන් කලාපයට වෙනස් වෙනවා. උතුරු ප්‍රදේශයේ වැඩපිළිවෙල වෙනස් වෙන්න පුළුවන්, නැගෙන කලාපයේ වැඩපිළිවෙල වෙනස් වෙන්න පුළුවන්, මධ්‍යම කඳුකරයේ වැඩපිළිවෙල වෙනස් වෙන්න පුළුවන්, අපි නියෝජනය කරන වයම් පළාතේ සත්කෝලේ වැඩපිළිවෙල වෙනස් වෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් මේ වැඩ හැම එකකදීම අරමුණ වන්නේ ගමේ දුප්පතුන්ගේ මේ අසරණ භාවය තුරන් කිරීම. අපි දන්නවා අපේ භූමිය තවම හරි කළමනාකරණයක් කරලා නැහැ. අපේ ගම්වලට ගියාම පළාත්වලට ගියාම අපි පරිහරණය කරන භූමිය අද හරියට කළමනාකරණය කරගන්න පුළුවන් වෙලා නැහැ. සමහරට තමන්ගේ ගේ වටේ විතරක් සුද්ධ පවිත්‍ර කරගෙන තියෙනවා වටේ කැලේ. ඒක සුද්ධ පවිත්‍ර කරගෙන ඒක ආදායම් ලැබෙන ස්ථානයක් බවට පත් කිරීම සඳහා මේ ව්‍යාපාරෙත් එක්ක විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන ගරු ස්පීදිසානායක ඇමතිතුමත් අමාත්‍යාංශයේ නිලධාරි මහතුනුත් ක්‍රියාත්මක කරලා තියෙනවා විවිධ වැඩසටහන් ඒකට අනුගත කරමින්. එහෙනම් මම හිතනවා අපේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කරන්න මේ වැඩපිළිවෙල තවත් ශක්තියක් වෙයි. ඒ ශක්තියත් වීමත් එක්ක වෙළඳපොළ තිබෙන කෘෂිකාර්මික භෝග වර්ග විශේෂයෙන් අද අපි ගත්තොත් එහෙම දැන් කුරුඳු වගාව පිළිබඳව දැන් ලොකු ඉල්ලුමක් ලෝකයේ තියෙනවා කුරුඳු වගාව පිළිබඳව, කුරුඳු තෙල් පිළිබඳව. මේවට විශේෂ ව්‍යාපෘති සමුද්‍රි බැංකුව හරහා ණය ලබා ගැනීම ක්‍රියාත්මක කරන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි. ඒ වගේම දැන් වාණිජ භෝග විදිහට දැන් අපේ පළාත්වල හදනවා විශේෂයෙන් හඳුන් වගාව සුදු හඳුන් වගාව මොකද රතු හඳුන් වගාව ක්‍රියාත්මක කරන බෑක් වැඩි කාලයක් යන නිසා සුදු හඳුන් වගාව ක්‍රියාත්මක කරමින් අවුරුදු 15කින් ඒක අලෙවි කරන මට්ටමට ක්‍රියාත්මක කරන්න මේ ව්‍යාපාරයේ අලුත් අධ්‍යක්ෂින් විදිහට අලුත් ආයෝජකයන් විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම දැන් පළතුරු වගාව සඳහා ලබා දෙන දායකත්වය අපේ අඩුයි. නමුත් මේ සමෘද්ධි ව්‍යාපාරය තුළ දැන් බැංකු වලින් ණය ලබාගෙන විශේෂයෙන් වෙළඳපොළ තියෙන විශේෂයෙන් ටොම්වෙල්ලාවල වගේ අඹ මොකද ඒක අවුරුදු 3කින් පීදෙනවා. ඒ වගේම ඒ අඹ සහ පළතුරු අලෙවි කරන්න වෙළඳපොළ තිබෙනවා දේශීය වශයෙන් විදේශීය වශයෙන්. ඒ සමෘද්ධි ප්‍රතිලාභයට මුදලක් විශේෂයෙන් හොඳ මුදලක් අතට ලැබෙනවා. ඒ නිසා මම හිතන්නේ අලුත් ක්‍රමවේදයන් වලට අපි යන්න වෙයි. මේකේ සම්පදානුකූල වී වගාව එහෙම නැත්නම් සම්පදානුකූල හේංගොවිතන නෙමෙයි අලුත් විවිධාංගකරණයකට සම්බන්ධ වෙලා ක්‍රියාත්මක කිරීමත් එක්ක සමුද්ධි ප්‍රතිලාභියා අලුත් දැක්මක් තියෙන පුජ්‍යලෙක් බවට අලුත් ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරන පුජ්‍යලෙක් බවට ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබෙනවා මේ වගේ වැඩසටහන් වලදී. ඒ නිසා ඒකට නියාමන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. මොකද අලුත් ක්‍රමවේදයන් එක්ක ඔහුගේ වෙළඳපොළ ආර්ථිකය ශක්තිමත් කරන්න අලුත් ක්‍රමවේදයක් එක්ක ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ සඳහා ඒකාබද්ධ වෙන්න පුළුවන් වේ. ඒ නිසා ඒ ඒකාබද්ධ වීමත් එක්ක මම හිතනවා රට පුරාම දැන් මධ්‍යම කඳුකරේ කරන වගාවන් අපේ ප්‍රදේශයේ කරන වගාවන් තෙක් කලාපයේ ප්‍රදේශයේ කරන වගාවන් පිළිබඳව දැන් ඒ කලාපයට අදාළ දේශගුණික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ක්‍රියාත්මක කරන්න මේ වැඩපිළිවෙල තවත් ශක්තිමත්ව අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි. ඒ වගේම විශේෂයෙන් සුබසාධන කටයුතු යටතේ වැඩිහිටි ලේකම් කාර්යාලයට ඒකාබද්ධව එතුමා ආරයන ජංගම කච්චේරි ජංගම සායන වැඩසටහන් ඉතාමත් සාර්ථක වෙලා තිබෙනවා. සෑම මැතිවරණ කොට්ටාසයකම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම ආබාධිත පුද්ගලයන් දුෂ්‍යාබාධිත පුද්ගලයන් ඒ වගේම වෙනත් විවිධ තත්ත්වයන් වලට මුහුණ දීලා තියෙන අය වෛද්‍ය කඳුරු පවත්වලා ඒ අයට අවශ්‍ය උපාංග ලබා දෙමින් ඒ වගේම උපකරණ ලබා දෙමින් ඔවුන් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල මැතිවරණ කොට්ටාසයක් පාසා ක්‍රියාත්මක කරන වැඩසටහනේදී අපි දැක් අපේ දිස්ත්‍රික්කයේ පන්නල කටුගම්පොළ මැතිවරණ කොට්ටාසයේ ක්‍රියාත්මක කළා. දඹදෙණිය මැතිවරණ කොට්ටාසයේ ක්‍රියාත්මක කළා. ඒවල ප්‍රතිලාභ විදිහට අපි දැක්කේ ඉතාමත් හොඳ ප්‍රචාරයක් ගමේ සාමාන්‍ය කෙනා විදිහට. ඒ වගේම අපි යෝජනා කළා දැන් මේ වැඩිහිටි නිවාස වැඩිහිටි නිවාස සංකල්පය අපිට ආවේ ඇත්තෙම බටහිරින්
දෙකක් වගේ තියෙන ඔබතුමාට
අපේ සංස්කෘතිය හැටියට අපි වැඩිහිටියන්ට සලකන්න පුරුදු ජාතියක්. නමුත් මේ බටහිරින් ආපු මේ සංකල්පය නිසා හුඟක් වැඩිහිටි නිවාස වලට දැම්මේ බටහිර නම් වික්ටෝරියා එඩින්බරෝ ආදිපාද මේ වගේ නම් තමයි දැම්මේ. දැන් මම වැඩිහිටි නිවාසයක් ආරම්භ කරලා තියෙන යාපහුවේ ඒකේ නම මී මුත්තා. මුත්තා නත්තා පනත්තා කිත්තා කිරිකිත්තා කියන ඉතිහාසෙත් එක්ක අපි මේ මුත්තට ප්‍රමුඛත්වය දීලා මෙතුමා අපිට දිනේ දීලා දුන්නා. අපි දැන් ඒක වෙන දිනයක් යොදාගෙන තියෙන්නේ. ඒකට තවත් අංග සම්පූර්ණ වැඩිහිටි මධ්‍යස්ථානයක් මේ මුත්තා වෙනුවෙන් ඉදි කරන්න. ඒකේ අපි ක්‍රමවේදයක් ලෑස්ති කරලා තියෙන්නේ පන්සලට දාන ගෙනිනවා වගේ විවිධ කණ්ඩායම් බාර අරගෙන ඒ අයත් වැඩි නිවාසයක ඉන්න මානසිකත්වය දෙන්නේ නැතුව ගමේ ගෙදරක ඉන්න මානසිකත්වය ලබා දෙමින් ඔවුන් එක්ක නිරන්තරයෙන් වැඩ කරන ක්‍රමවේදයක් එක්ක ක්‍රියාත්මක කරන වැඩසටහන සඳහා ක්‍රියාත්මක කරන්න. හුඟක් ඒවා පෞද්ගලිකංශයේ ක්‍රියාත්මක කරන ඒවල විවිධ වංචාවල් ඒ වගේම සනීපාරක්ෂක හා සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව පරීක්ෂා කිරීමට ලක්විය යුතුයි. මොකද මේ වැඩිහිටියන් දරුවෝ හදලා දරුවෝ උගන්නලා ඒ අය අවතන් වුණාම ඒ අය බලාගත්තාම ඒකේ තිබෙන ගෞරවය ඒකේ ඒ මව්වරුන් වෙනුවෙන් පියවරුන් වෙනුවෙන් තියෙන ඒකාබද්ධතාවය අපි කතා කළ යුතුයි. අපි ඒ අයත් කතා කළාම දරුවෝ ගැන අහුවාම එක දරුවෙක් ගැනවත් ඒ අම්මලා තාත්තලා දොස්නගන්නේ නැහැ. දොස්නංගනවා වෙනුවට ඒ අම්මලා තාත්තලාගේ ඇස්වල කඳුළු වලින් තමයි උත්තර දෙන්නේ. ඒ නිසා ඒ ධාරක සෙනෙහස කියන කාරණෙත් එක්ක අපි මේවා කළමනාකරණය කරද්දී අපි අපේ ගමේ විදිහට අපේ රටේ විදිහට අපේ බෞද්ධ චාරිත්‍ර හැටියට ක්‍රියාත්මක කරන වැඩසටහන් එක්ක අපි මේක අනුගත කළ යුතුයි, ඒකාබද්ධ කළ යුතුයි. ඒ නිසා මම ගරු ස්මිත් සානායක මහත්මයාගෙන් අපි යාපව වැතුවන කොට්ටාසේ ක්‍රියාත්මක කරන මේ වැඩසටහන් දෙක සඳහාම අපිට අවස්ථාව ලබා දෙන්නේ කියන ඉල්ලීම අපි ඉදිරිපත් කරන්න කැමති. කාරණා රාශියක් තිබුණත් අපේ නියෝජ්‍ය කතානායකතුමා නිරන්තරයෙන්ම මේ ගැන මතක් කරන නිසා අවසාන වශයෙන් අපි අතිගරු ජනාධිපතිතුමා මේ ජනතාවගේ දිරිඳුකම පිටු දැකීම සඳහා මේ විෂය පිළිබඳව ඉතා මැනවින් අවබෝධයක් තියෙන ප්‍රායෝගික අවබෝධයක් තියෙන ඇමතිවරයෙක් විදිහට මෙතුමත් නියෝජ්‍ය අමාත්‍යතුමත් ඒ වගේම අමාත්‍යංශයේ අලුත් වැඩසටහන සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලේදී විශේෂයෙන් අලුතෙන් පත් කරපු සමුද්දි දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමා අධ්‍යක්ෂින් තියෙන නිලධාරීවරයෙක් විදිහට මේ වැඩසටහන ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කරන්න ශක්තිය අද තිබෙනවා. ඒක රට වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක්. රටේ සාමාන්‍යයෙන් ගමේ දුප්පත්කම් පිළිබඳ කාරණෙත් එක්ක පොද බැඳිච්ච වැඩපිළිවෙලක්. ඒක මම හිතනවා සාර්ථක වෙලා අපේ රටේ ජාතික ආදායම් වැඩි කිරීමේ කාර්යයේදී ගම කියන ඒකකේ ඒ හැම දිනාගම එක සමාන වැඩපිළිවෙලකට ප්‍රවේශ වෙන්න මෙතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. සුදුයි.
ගරු අමාත්‍ය එස්.පී. දසානායක මහත්මයා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින අපගේ අමාත්‍යංශයේ විවාදයට සම්බන්ධ වෙච්ච අපගේ සියලුම ගරු මන්ත්‍රීවරු, සියලුම ගරු නියෝජ්‍ය අමාත්‍යවරු, සියලුම ගරු අමාත්‍යවරු සියලු දෙනාටම අපේ විශේෂ ගෞරවය ස්තුතිය මුලින්ම පුද කරන්න කැමැති. ඒ එක්කම නියෝජ්‍ය කතානායකතුමනි, මම මගේ කෙටි කතාව කරන්න ප්‍රථම මේ අපේ මැති අමතිවරු මත කරපු සමහර කාරණා පිළිබඳව පිළිතුරු දෙන්න කැමැති. අපේ සරවණ බබන් ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කළ ලෙස ම අපි යුද්ධයෙන් බරපතල ලෙස හානු පවුල් පිළිබඳව මෙම සහනාධාර ලබා දීමේදී අපේ ජීවනෝපාය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ විශේෂයෙන්ම අපි අපේ බැංකු ව්‍යාප්ත කරමින් ශක්තිමත් කරමින් ණය වැඩි කිරීමේදී ඔවුන් පිළිබඳ අපේ විශේෂ අවධානය යොමු වෙලා තියෙන කියන කාරණේ කියන්න කැමතියි. ඒ වගේම එතුමා පෙරපාසල් පිළිබඳව කතා කරා. පෙරපාසල් පුහුණු අයට පෙරපාසල් ආරම්භ කරන්න අපි ඒ අයට ආධාර කරන බවත්, ඒ අයට ආධාර හා ණය ආධාර දෙකම ලබා දීමට කටයුතු කරන බවත් මම කියන්න කැමතියි. ඒ වගේම එතුමා සඳහන් කළා වැඩිහිටි නිවාස පිළිබඳව අපි උතුරු නැගෙනහිර ප්‍රදේශවල විශේෂයෙන්ම වැඩිහිටි නිවාස ගණනාවක් හදන්න බලාපොරොත්තු වෙනවා. රංජිත් මද්දුම් බණ්ඩාර අපේ ගරු ඇමතිතුමා මේ දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙල දේශපාලන ව්‍යාපාරයක් කරන්න හොඳ නැහැ කියන කාරණේ කිව්වා. ඒක ඇත්ත. ඒ වගේම අතීතයේ සම්මුර්ධි සහනාධාර දීමේදී එක්සත් ජාතික පාක්ෂිකයන්ට අසාධාරණයක් වෙලා තියෙන බවත් එතුමා මතු කරා. නමුත් අද මේ සම්මුර්ධි සහනාධාර දෙන්න හදලා තියෙන නව ක්‍රමයේ යටතේ ඒ ආදායම් ලාභී වර්ගීකරණය ඉතාම විද්‍යාත්මක විදිහට සිද්ධ වෙනවා. ඒ කරන සමීක්ෂණය අපි දැන් කම්පියුටර් ගත කරමින් ඉන්නවා. ඒක පිටු 17ක සමීක්ෂණයක්. ඊට පස්සේ ඒකට අපි විශේෂ මුරුදුකාංගයක් හදලා තියෙනවා ඒ අය වර්ගීකරණය කරන්න. ඒ නිසා ඒ අසාධාරණේ අපිට මඟහරවන්න පුළුවන්. ඒ වගේම එතනත් යමක් වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව අපට අභියාචනාවලදී බලලා ඒක නිවැරදි කරන්න පුළුවන්. ඒ වගේම කාංචන විජේසේකර මැතිතුමා එතුමා කිව්ව දේ තමයි මේ සමෘද්ධි වැඩපිළිවෙල මේ පිළිබඳව හා ඒ සේවකයන්ගේ ප්‍රශ්න පිළිබඳව කාරණා එතුමා මතු කරා. සමෘද්ධි වැඩපිළිවෙල යටතේ මේ සමෘද්ධි අධිකාරිය දිවිනගුම් දෙපාර්තමේන්තුව බවට පත් කිරීමේදී ඒ සේවකයන්ට අද මතුවෙලා තිබ්බ සියලූම ප්‍රශ්න විසඳන්න තිබ ඇතරම පහුගිය කාලයේ විශ්ව ධර්ප ඇමතිවරය හැටියට බැසිල් රාජපක්ෂ ඇමතිතුමා. හැබැයි ඇමතිතුමා ඒ එක ප්‍රශ්නයක්වත් විසඳලා තිබ්බේ නෑ. ඒ නිසා ඔවුන්ගේ පත්තිනි ලිපිය පිළිබඳ ප්‍රශ්න, ඒ නිසා විශ්‍රාම වැටුප් දීම පිළිබඳ ප්‍රශ්න, ඒ නිසා ඔවුන්ගේ ගමන් දීමනා පිළිබඳ ප්‍රශ්න, ඒ නිසා ඔවුන් වැඩ බලන එකට දෙන දීමනා පිළිබඳ ප්‍රශ්න, ඒ නිසා ඔවුන්ගේ ගෙවල් කුලී දීමනාව පිළිබඳ ප්‍රශ්න, ඒ වගේ මේ අයගේ උසස් වීම පිළිබඳ ප්‍රශ්න මේවා සේරම ගොඩ ගැහිලා තිබ්බා. අපි මේ එකින් එක ක්‍රමානුකූලව විසඳගෙන ඇවිල්ලා අපි අද අවසාන අදියරට ඇවිල්ලා තියෙනවා. එනිසා අපේ මේ අද ඔය විරෝධතාවයේ මතු කරපු අය හොඳටම දන්නවා දැන් මේ ප්‍රශ්නේ විසඳිලා ඉවරයි. ඒකේ ගෞරවය ලබා ගැනීම සඳහා තමයි ඔය මේ අය ඔය අද ආවේ. හැබැයි ඔවුන් බලාපොරොත්තු වුණා මේ 10,000ක් විතර ගෙන්න ගන්න. හැබැයි ඔවුන්ට 1,000කට අඩු පිරිසක් තමයි ගෙන්න ගන්න පුළුවන්කම ලැබුණේ. ඒ වගේම විශාල ව්‍යාපාරයක් ගියා මේ වැඩපිළිවෙලට විරුද්ධව මේ නිලධාරීන් අතර. ඒ නිසා මේ විරෝධතාවය පිළිකුල් කරපු, ඒකට විරෝධය පළ කරපු ඒ නිලධාරීන්ට මගේ විශේෂ ගෞරවය පුරණමින් මේ ඒ කාංචන විජේසේකර ඇමතිතුමා කිව්ව ගැටලු තව මන්ත්‍රීවරු ගොඩාක් මතු කරා ඒ සියල්ල අද විසඳිලා තියෙනවා. ඒ විසඳෙන තත්ත්වයට අපි අද ගෙනල්ලා තියෙනවා කියලා කියන්න කැමති. සමෘද්ධි නාමයේ වෙනස් කිරීම පිළිබඳව සුනිල් හඳුන්නේති මන්ත්‍රීතුමා කතා කරා. නෑ, ඒ නම වෙනස් වෙන්නේ නෑ. මේ ඒක පිළිබඳව මේ ගැටලුවක් නැහැ. වගේම එතුමා ප්‍රාදේශීය ලේකම් කොරුහා දිසාපතිවරු මේකෙන් ඉවත් කිරීම පිළිබඳව කතා කරා. ඇත්තටම ඒක ඉතිහාසයේ ඒ පහුගිය වකවානුවේ කරපු බරපතල වරදක්. ඒ නිසා මේ ව්‍යාපාරේ කඩාගෙන වැටුණා. මේ ව්‍යාපාරය තුළ යම් දූෂණ අක්‍රමිකතා සිද්ධ වුණා. සහනාධාර වගේ දේවල් නුසුදුසු පුද්ගලයන්ට ඇත්තටම ගියා. හැබැයි ඒ සියල්ල අද අපි නිවැරදි කරමින් ආපහු මේක ප්‍රාදේශීය ලේකම්වරු දිසාපතිවරු යටතේ ඉතාම සාර්ථකව ගොඩනගමින් ඉන්නවා. ඒ නිසා ඒ ප්‍රශ්නත් අපි අද විසඳමින් ඉන්න බව කාරණය මම කියන්න කැමතියි. ඒ නිසා මේක මේ අපි ඉතාම ප්‍රවේශමින් මමත් අපේ රංජන් රාමනායක අමාත්‍යතුමත් අපි අපේ නිලධාරිවරු සමග මේක නිර්දේශ පාලනීකරණය කරමින් මේක ඉතාම කාර්යක්ෂම ඉතාම වේගෙන් වැඩ කරන අපේ ව්‍යාපාරයක් බවට පත් කරන්න කැමති. හර්ෂණ රාජකරුණ මන්ත්‍රීතුමා මට විශාල ශක්තියක් වෙමින් එතුමා ඒ තරුණ මන්ත්‍රීතුමා කිව්වා මේ වැඩිහිටි දිමනාව 18,900ක් එකතු කරපු එක ගැන කවුරුවක් කියන්නේ මේ 100ක් කපපු එක තමයි කියන්නේ කියලා අපේ නියෝජ්‍ය අමාත්‍යතුමාටත් ඒ 100 තමයි පේන්නේ. ඒ නිසා මම එතුමාට කියන්න කැමතියි අපි මේ 100 කැපි ඇත්තටම මම පහුගිය අවුරුදු 20ක් දිගට බැලුවා මේ අපේ වැඩිහිටි නිවාස වල තියෙන මේ ඛේදවාචක තත්ත්වය ඒවල තියෙන අඩුපාඩුකම් මේවා දිහා බලපුවාම මේවා හදන්න සමාජ සේවය ඇමතිවරු සල්ලි ඉල්ලලා නැන්ද කියලා හැම කෙනෙක්ම ඉල්ලලා තියෙනවා. හැබැයි මිලියන 500ක් ඉල්ලනකොට නියෝජ්‍ය කතානායකතුමනි මිලියන 50ක් නෙවෙයි දෙන්නේ මිලියන 5යි දීලා තියෙන්නේ. මිලියන 730ක් ඉල්ලනකොට ඒක ඇමතිවරේ ඒ ඇමතිවරයාට මිලියන 70ක් නෙවෙයි දීලා තිබ්බේ මිලියන 7යි. ඉතින් ඒ නිසා ඇත්තටම මේ වැඩිහිටි නිවාස ටික ගෞරවනීය විදිහට මේ වැඩිහිටියන්ට ඉන්න ඒ අයට මේ ඉතාම සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ගොඩනගන්න මේකට මුදල් අවශ්‍යයි. ඒ නිසා අපි කරේ වැඩිහිටි දීමනාව රුපියල් 100ක් කපලා ඒ වැඩිහිටි දීමනාව වැඩිහිටියන් අතට දෙන වැඩපිළිවෙලක් හරිගස්සලා ඒ හරහා ඔවුන්ට ලාභයක් කරලා ත්‍රිවිලර් අරගෙන වෑන් අරගෙන ඇවිල්ලා මේ සල්ලි ගෙනියන එක වෙනුවට අතට දීලා අපි ඒ රුපියල් 100න් අද මේ වැඩිහිටි නිවාස සේරම අද අලුත් වැඩියා කරමින් අලුත් වැඩිහිටි නිවාස හදමින් සාල වැඩ කොටසක් කරන්න අපි අවශ්‍ය කටයුතු කරගෙන යමු. ඒ වගේම ඩග්ලස් දේවානන්ද ඇමතිතුමාත් අපිට මතක් කරලා කිව්වේ මේ සැමියා නැති පවුල් උද්දීන් රටකාපු පවුල් මේ වගේ අයට මේ විශේෂයෙන් බලන්න සහනාධාර දෙනකොට කියලා. අපි ඒ සහනාධාර වල පහුගිය කාලේ වෙච්ච සමස්ත අඩුපාඩුකම් සුදුසුසන්ට ලැබීම් පිළිබඳව ඇමතිතුමාටත් නියෝජ්‍ය ඇමතිතුමාටත් මටත් මේ පැමිණිලි දිගටම එනවා. හැබැයි දැන් අපි පිටු 17 සමීක්ෂණයක් කරලා තියෙනවා. ඒක බොහොම විද්‍යාත්මක අහබදපු ප්‍රශ්න පත්‍රයක්. ඒ ප්‍රශ්න පත්‍රේ පුරවලා ඒක මේ පරිගණකගත කරන්න අපිට තිබ්බ ප්‍රශ්නේ මේ නිලධාරීන් අපිට ගන්න ප්‍රමාද වුණා.
අපිට අද තමයි ඇත්තටම මේ නිලධාරීන් ගැනීම පිළිබඳ මූලික එකගත්වයකට එන්න පුළුවන් උනේ මුදල් අමාත්‍යාංශයත් එක්ක. ඒ නිසා අපි අපේ අවුරුදු මාස 9ක විතර වැඩවල ප්‍රමාදයක් සිද්ධ වුණා. දැන් මේ ප්‍රශ්නේ ඉවර වෙලා තියෙනවා. ඒ වගේම අපේ ඩග්ලස් දේවනාමතුමා කිව්වා 25000ක් දෙන ණය ප්‍රමාණය ඒක 50000 කරන්න කියලා. ඇත්තටම ওই උතුරු නැගෙනහිර සේවකයන් නැතිකම පුරප්පාඩු පිළිබඳ ප්‍රශ්න නිසා මේ වල වැඩ කෙරුන්නේ නැහැ. අපි 50000 නෙවෙයි අපේ මන්ත්‍රීතුමාට කියන්න කැමතියි අපි මේවා ලක්ෂ 10ක් ලක්ෂ 15ට ණය දෙන තැනට මේවා ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. චාල්ස් විමලානන්දන් මන්ත්‍රීතුමා මේ මේ කිව්වේ මේ ගම්මාන විශාල ගානක මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඒක පිළිබඳ ජනාධිපතිතුමා අගමැතිතුමා මේ සියලු දෙනා කතා කරා. ඒ ඒ ප්‍රදේශවල වහා මේ පුරප්පාඩු පුරවලා මේ වැඩපිළිවෙල පටන් ගන්න කියලා අපි ඒ කටයුත්ත ආරම්භ කරන බව අපි කියන්න කැමතියි. ඒ වගේම මේ අපේ වේලුකුමාර මන්ත්‍රීතුමා වතුකරේ තුමා කිව්වා 58ක් ඉන්න පාත දුම්බර ප්‍රාදේශීය කම් කොට්ටාසේ එක සමුරුදි නිලධාරියයි දමිල ඉන්නේ කියලා. මේක ඇත්ත. මේ වතුකරේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මකුනේ නැහැ. හැබැයි දැන් අපි මේ අලුත් පත්වීම් දීමේදී මේ අඩුපාඩුකම් අපි සම්පූර්ණයෙන්ම හදනවා. ඒ වගේම අපි ඒ වතුකරේ අද සම්පූර්ණයෙන්ම වැඩ නැතුව ඉන්න ඒ කම්කරුවන්ට මේ සහනාධාරය දීමේ වැඩ කටයුත්ත අපි පටන් අරගෙන ක්‍රියාත්මක කරගෙන යමු. ඒ වගේම දිලාන් පෙරේර ගරු ඇමතිතුමා අපිට කිව්වා මේ 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 සමෘද්ධි සමිතියට පුංචි පුංචි ව්‍යාපාර කටයුතු වලට යොදවන්න කියලා අපි අද සමෘද්ධි සමිතියට තොග ණයක් දෙනවා. ගමේ ෂණික ණයදීම් කරලා අර ගිනිපොලි කරුවන්ගේ මේ ගම්මාන බේර ගන්න එහෙම කරනවා. ඒ වගේම පොඩි පොඩි ව්‍යාපාර කරන්න එයා එනවනම් එයාට අපිට මුදල් ආධාර ණය ආධාර දෙන්න පුළුවන්. ඒ වගේම වැඩිහිටියන් ගැන විශේෂ වැඩපිළිවෙලක් හදන්න කියලා අපේ මන්ත්‍රීතුමිය කිව්වා. එතුමිය තාම වැදගත් කාරණයක් කිව්වා. ඇත්තටම අපි පළවෙනි උත්සාහය තියෙන්නේ මේ වැඩිහිටියන් දරුවන් ළඟම තියන්න. ඒ සඳහා අපි එහෙම දරුවන්ගෙන් එළියට විසෙන්න දෙමව්පියෝ හිටියොත් අපේ උපදේශකයන් ඉන්නවා. එයයි තාම හොඳින් පුහුණු කරපු අය. එයයි ඩිප්ලෝමා සස් ඩිප්ලෝමා උපාධි ලැබපු අය. එයයි ගිහිල්ලා මේ දෙමව්පියෝ දරුවෙක් කතා කරලා මෙයයි නැවත එකතු කරන්න බලනවා. අපි අද හැම පළාත් සභාවකටම දුන්නා බොහොම සුපෝකභෝගී බස් එකක් පහුගිය සතියේ. ඒ දුන්නේම මොකක් කාටවත් නෙවෙයි වැඩි හිටියන්ට අවශ්‍ය ගමන් බිමන් යන්න ඒ බස් අරගෙන යන්න. එහෙනම් වැඩි හිටියන්ට සමුගේ වන්දනා ගමන් විනෝද ගමන් යාම සඳහා ඒ බස් පාවිච්චි කරන්න පුළුවන්. අපි පළාත් 9ටම 9ක් දුන්නා වැඩිහිටි නිවාස දියුණු කරන්න, වැඩිහිටි ගම්මාන හදන්න, වැඩිහිටි උද්‍යාන හදන්න වගේ දේවල් සඳහා අපි වැඩ කටයුතු කරගෙන යනවා. අපේ රණවීර ගරු මන්ත්‍රීතුමා මේ 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 එතුමා කිව්වේ අපිට මුදල් කැපිලා තියෙනවා කියලා. හැබැයි ඇත්තටම මේ අයවැය සම්පාදනය පිළිබඳව හොඳට දන්න කෙනෙක් නම් අපිට එහෙම බිලියන 52ක් කැපිලා නැහැ කියන එක ඔබතුමාට හොයාගන්න පුළුවන්. ඔබතුමාට කවුරු හරි උපදෙස් දුන්න කෙනාට ඒක හොයාගන්න බැරි වෙලා තියෙනවා. මේක අපි ඒ බිලියන 52 අපේ තියෙනවා. හැබැයි පොඩි උපාය උපක්‍රමයක් හැටියට මේ මේ ඔබතුමාට පෞද්ගලික හම්බුනොත් කියනනම් ඇයි කියලා ඒ මුදල් අපිට තියෙනවා. ඒක කිසිම මොකක්වත් වෙලා නැහැ. ඒ මුදල් අපිට ලැබෙනවා කියන කාරණේ විතරක් මම ඔබතුමාට කියන්න කැමතියි. අඩකල නාදන් ගරු මන්ත්‍රීතුමා එතුමා මේ 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 පුනරුත්ථාපනය වෙච්ච තරුණෝ ගැන කිව්වා. එතන දැනටමත් අපි මේ ආයතන වෘත්තීය පුහුණු දීමේ වැඩසටහන් ආරම්භ කරලා තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. මේ මේ ආයව අපි පහුගිය දවස්වල උතුරේ දරුවෝ පුනරුත්ථාන දරුවෝ 100ක් අරගෙන ආවිල එකට බර වාහන ලයිසන් දුන්නා. අපි ඒ අය පිටත් කරා. අපි විශේෂයෙන් නිලාවැලි පුහුණු මධ්‍යස්ථානයේ ගත්තෙම වෙන මොකටවත් නෙවෙයි මේ පුනරුත්ථාපනයේ වෙච්ච දරුවන්ට අවශ්‍ය පුහුණු වීම දෙන්න, වෘත්තීය පුහුණු දෙන්න සහ මේ දරුවන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය දෙන්න අපි මේ බැංකුවලින් අපි සල්ලි දෙන්නේ. අපේ බැංකුවල තියෙන මුදල් වලින් අපි 120ක් 25ක් තමයි පෞගේ කාලේ දුන්නේ. ඒ කරපු අපරාධයේ හින්දා තමයි ගරු රණවීර මන්ත්‍රීතුමනි අද ගම්වල මේ ගිනිපොලි කාරයෝ මේ 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 වැහි වැලා ඉන්නේ. ඒකට වගේ කියන්න ඕන ඔබතුමාලගේ බැසිල් රාජපක්ෂ ඇමතිතුමා. බැසිල් රාජපක්ෂ ඇමතිතුමා මේ බැංකුවලින් ඒ අවශ්‍ය මුදල් විවිධ ක්‍රම මගින් දුප්පත් මිනිසුන්ට දුන්නේ නැති නිසා ඒ මිනිසුන්ගේ සල්ලි මේවා බිලියන 10ක් 15ක් 20ක් 30ක් 40ක් නෙවෙයි බිලියන 100ක් මේ සල්ලි දුප්පත් මිනිසුන්ට ණය හැටියට දුන්නේ නැති නිසා තමයි අද මේ මිනිස්සු පොලිස් කාර්යාල ළඟට ගිහිල්ලා ශ්‍රර වෙලා ඉන්නේ. පොඩිකාර ළඟට ගිහිල්ලා. ඒ නිසා ඒ ඒ ඒ කටයුතු අපි සම්පූර්ණයෙන්ම නිවැරදි කිරීම සඳහා අපි මේ වැඩ කටයුතු ආරම්භ කරලා කරගෙන යනවා. අපේ රිෂාඩ් බදුදීන් මන්සිතුමාත් ඇමතිතුමාත් එතුමා කිව්වා මේ පුරප්පාඩු පිළිබඳව කිව්වා. ඒ පුරප්පාඩු අපි පුරවනවා. උතුරු නැගෙනහිර ඊට පස්සේ මේ වැඩසටහන පටන් ගන්නවා. වතු කරෙත් අපි පුරවනවා. ඊට පස්සේ මේ වැඩසටහන අපි පටන් ගන්නවා. ඒ වගේම විපතට පත් අය පිළිබඳව අපි විශේෂයෙන් මේ පිළිබඳව සලකා බලනවා. අපි TB ඇමතිතුමා කතා කරා වැඩිහිටි නිවාස පිළිබඳව. ඒ වගේම එතුමා වැදගත් යෝජනාවක් කරා මේ සුදුහඳුන් හා පළතුරු නිෂ්පාදනය පිළිබඳව අපි ඉතාම කැමැත්තෙන් මේ ව්‍යාපාරයට යෙදෙනවා නම් අපි අය අයට අපේ බැංකු හරහා ආධාර උපකාර ණය දෙන්න අපි කැමැති. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ව්‍යාපාරය පටන් ගන්නකොට අපි ඔය ජනසවිය පිළිබඳව, ඒ වගේම සනස ණය වැඩපිළිවෙල පිළිබඳව, සරෝදේ වෙනකොට තිබ්බ ණය වැඩපිළිවෙල පිළිබඳව, සේවා ලංකා ණය වැඩපිළිවෙල පිළිබඳව, බංගලාදේශයේ තිබ්බ බොහොම සාර්ථක මේ ග්‍රාමීණ වැඩපිළිවෙල පිළිබඳව, ඊශ්‍රායලයේ තිබ්බ කිබුත්සු වැඩපිළිවෙල පිළිබඳව, ඒ වගේම දකුණු කොරියාවේ තිබ්බ සැමියල් ඩොන් වැඩසටහන පිළිබඳව, චීනයේ ග්‍රාමීය මහජන සංවර්ධන සභාව පිළිබඳව, ඉන්දියාවේ සේවා වැඩසටහන පිළිබඳව අපේ නිලධාරීන් අපි දිසාපතිවරු ප්‍රාදේශීය ලේකම්වරු අපි අරගෙන ගිහිල්ලා ඒවල ඉඳලා ඒවත් එක්ක කතා කරලා හුඟක් තැන් වල මමත් ගිහිල්ලා හිටියා. ඔය සැමියල් ඩොන් ව්‍යාපාරේ අපි සති දෙකක් හිටියා දකුණු කොරියාවේ. එහෙම ඉඳලා මේ ව්‍යාපාරය පටන් ගත්තේ. මේකේ ප්‍රධානම දේ තමයි අපි මේ 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 වැඩපිළිවෙල ආරම්භ කිරීමේදී අපි තද ලෙස විශ්වාස කරේ මේ සාමූහිකත්වයේ හරහා ශක්තිය. ඒක සමාජ ශක්තිය සහ මේ දේශපාලන ශක්තිය, ඒ වගේම ආර්ථික ශක්තිය. ඒ ශක්තිය සඳහා අපි හිතුවේ එකක් සහනාධාර, අනිත් එක තමයි ඔවුන් ඉතිරි කිරීම වලට යොමු කිරීම. ඔවුන්ගේ අනිවාර්ය ඉතිරි කිරීම විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ඔවුන්ව වැඩිහිටි ඉතිරි කිරීම, ළමා ඉතිරි කිරීම, පාසල් දරුවන්ගේ ඉතිරි කිරීම, සිංහල අලුත් අවුරුදු ඉතිරි කිරීම, එහෙම ඉතිරි කිරීම වලට පෙළඹීම. ඊළඟට ගමේ සංවිධානයේ කුඩා කණ්ඩායමේ, ගමේ සමිතියේ, ගමේ බැංකු සංගමේ, ගමේ බැංකු සංගම් ශාඛාවේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, මේ හැමතැනම අපි ආරම්භල් හැදුවා. ඒ ආරම්භල් හැදුවේ හදිසියකදී මිනිසුන්ට ඒවයින් මුදල් ගන්න. ඒ වගේම අපි ජාතික මට්ටමින් ඔවුන්ගේම සල්ලි වලින් අපි සමාජ ආරක්ෂණ අරමුදල හා නිවාස අරමුදල හැදුවා. මේ හැම දෙයක්කම ආණ්ඩුවේ සත පහක්වත් නැහැ. මේක තමයි තියෙන එක විශේෂ දේ. ඒක තමයි මේ ව්‍යාපාරයේ තියෙන ප්‍රධාන දේ, ප්‍රධාන ලක්ෂණය. මේ ව්‍යාපාරයේ තියෙන ලක්ෂණය තමයි හැම තැනම කුඩා කුඩා අරමුදල් තියෙනවා. හැම වෙලේම ඒ මුදල් වලින් ඒ මිනිසුන්ට කරදරයක් වෙච්චම උදව් උපකාර කරන්න පුළුවන්. ඉතින් ඒක පහුගිය කාලේ හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. එනිසාම මිනිස්සු ගිහිලා ගමේ පුටු සෙට් එක උගස් කරලා ටීවී එක ගන්නවා, ටීවී එක උගස් කරලා සීතකරණයක් ගන්නවා, සීතකරණේ උගස් තියලා අවන් එකක් ගන්නවා. එහෙම ගිහිල්ලාද මිනිස්සු මන්නා ගිනි පොලි මාපියාවක පැටලිලා ඉතින් මේ මිනිස්සු බේර ගන්නවා. අපි නියෝජ්‍ය කතානායකතුමනේ අපි ජනපදවලට ගියා. ජනපදවල 140ක් විතර ඉන්නවා ගොවියෝ. සමහරට මරණයක් නිසා, සමහරට දරුවා විශ්වවිද්‍යාලයට ගිය නිසා, සමහරට තව කෙනෙකුගේ වකුගඩුව අමාරුව නිසා තමුන්ගේ කුඹුරු ටික උගස් තියනවා. ගස්තිබම පොලිකාරය මුකුත් ඉල්ලන්නේ. පොලිකාරය අසන්නේ භාගයක් කරයි යනවා. ඒ මිනිහා ජීවිතේට මේ මිනිහයාට ගොඩ එන්න බෑ. ඉතින් මේ මිනිස්සු බේර ගන්න ඕන. අපි ඉක්මනින් උගස් අයලොට අපි මේ ව්‍යාපාරය අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා අපි මේ මිනිස්සුන්ව බේරා ගැනීම සඳහා වැඩ කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා හොඳටම දන්න මේ එහා පැත්තේ මහර්ගම මේ අර රෙදි වෙළඳපළට ගියොත් එතන දවසක තියෙනවා පමුණුව වෙළඳපළේ තියෙනවා දවසක 1,500ක බිස්නස් එකක්. දවසට 105යි පොලිය. ඉතාලම සාධාරණයි කියලා තමයි අපි එතනට යනකම්ම ඒ පුංචි වෙළඳ හොිතාගෙන හිටියේ. අපි දැන් දෙනවා 100ට කාලට. 100ට කාලට දෙනවා. දවසට 100ට කාලයි. රුපියල් 500ක් හවසට ගිහිලා දීපු මිනිහා අද අපිට රුපියල් 25000ක් දීලා යනවා. ඒක බොහොම පොඩිවට අපි ටෙස්ට් කරලා තියෙනවා. අපිට පොඩි තර්ජන තියෙනවා. හැබැයි අපි මේක කරනවා. හැබැයි අපේ පොලියක් කීයද? අපේ පොලියක් බලනකොට 190ක් අවුරුද්දර ගණන් හදලා බැලුවා. හැබැයි මිනිහා රුපියල් 10000ක් කරන් රුපියල් 25000ක් දීලා මොනතරම් සතුටින් යනවද? එහෙම ණය ව්‍යාපාරවලට අපි ඉක්මනින් යන්න ඕන. දවසේ ණය සතිය ණය. ඉතින් මේක මේ වැඩපිළිවෙල කරගෙන යෑම සඳහා මේ මේ බැංකු සමිතිවලට ඒ අවශ්‍ය නිදහස, ඒ ස්වාධීනත්වයේ ඊටාම වැඩියෙන් අපට අවශ්‍යයි. ඒ වගේම කරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි පහුගිය කාලේ බැසිල් ඇමතිතුමාගේ යුගයේ රණවීර මන්ත්‍රීතුමනි වෙච්ච අනිත් භයානකම අපරාධය තමයි ඇත්තටම මේ මුදල් ආයෝජනය කරේ නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. 105%, 106%, 107% පොලියට අපි ලංකා බැංකුවේ මහජන බැංකුවේ ඉදිරි කිරීම බැංකුවේ දාලා තිබ්බ බිලියන 140ක්. එතන ඒ පහුගිය කාලේ ඒ අපි දන්නවා පහුගිය කාලේ අපේ රජයේ කාලේ එක වෙලාවක අපේ මේ ට්‍රෙෂරි බොන්ඩ්ස් වල භාණ්ඩාගාර බැඳුම් කරවල හා භාණ්ඩාගාර බිල්පත් වල පොලිය 112ට 13ට 14ට 15ටත් ගියා බැඳුම් කරවල. හැබැයි ඒ කිසිම වෙලාවක මේ මුදල් ඒවල ගිහිල්ලා තැන්පත් කරේ නැහැ. 100%ක් කිසිම අවදානමක් නැති රජයේම බැංකු භාණ්ඩාගාර බිල්පත් වල බැංකු කරවලවත් මේ මුදල් ආයෝජනය කරේ නැහැ. ඒ නිසා අර අහිංසක මිනිසුන්ගේ සල්ලි වල බැංකුව අපි අවුරුද්දකට 104ක් 105ක් තමයි දැම්මේ. මේක මහා අපරාධයක්. අද අපි ඒක මේ ලංකා බැංකුවත් ඒ වගේම ජාතික සංවර්ධන බැංකුවත් එකතු වෙලා අපට අපි ටෙන්ඩර් එකක් කෝල් කරා මේකට.
ඒ කාලේ
ඔව් මයික් එක කරා. මේ ෆන් මැනේජර් කෙනෙක් ෆන් මැනේජර් තෝරගත්තා.
ඊබීජේ සුන්දර ඇමතුමා අමාත්‍යංශයත් ලේකම් වෙලා මම හිතන්නේ ට්‍රෙෂරියත් ලේකම් වෙලා හිටියේ කාලේ.
ඒ හැම එකෙම ලේකම් වෙලා
හිටියා. ඒක කොහොමවත් ඔබතුමාට බලාපොරොත්තු වෙන්න බෑනේ සමුදියේ දිනු වෙන්නේ.
නෑ ඒක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් ඒ එදා කරපු එක වරදක් තමයි බල කරා ෆිනෑන්ස් කම්පැනි වලට ගමේ ගිහිල්ලා 10%ක් ණය දෙන්නේ කියලා සුත්‍ර ණය. මොකද්ද එකෙන් උනේ? මේ මිනිස්සු ගිහිල්ලා කරේ ගිනි පොලියට ණය දෙන්න පටන් ගත්තා. මිනිස්සු ඒ ණය මාෆියාවේ හිර වුණා. එනිසා නියෝජ්‍ය කතානායකතුමනි අපි මේවා නිවැරදි කරනවා. නිවැරදි කරන්නේ අපට සල්ලි තියෙනවා, ඒ මුදල් ශක්තිය තියෙනවා, අපට ආණ්ඩුවේ ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ මුදල් අමාත්‍යාංශයේ ආශිර්වාදයේ හා නිදහස අපි ප්‍රාර්ථනා කරනවා. අද නැවතත් මේ වැඩ පිළිවෙලට කතා කරපු මගේ සහෝදර නියෝජ්‍ය අමාත්‍යතුමා, අපේ ඇමතිවරු, අපේ මන්ත්‍රීවරු සියලු දෙනාටත් මේ වෙනුවෙන් අවිශාල කැපවීමකින් මේ පොත්පත් තොරතුරු එකතු කරලා හදපු මගේ ලේකම්තුමා ඇතුළේ නිලධාරි මණ්ඩලයටත් මගේ විශේෂ ගෞරවය, විශේෂ ආදරය, විශේෂ ආචාර්ය පිරිනම්මින් නිහඬව ඉරුම බොහොම
ස්තුතියි. කාරක සභා අවස්ථාවේදී සලකා බැලීමට ගත් ශ්‍රී සංඛ 120 කාරක සභා එකඟද? ශ්‍රී සංඛ 217 කාරක සභා එකඟද?
හායි.
සංඛ 124 කාරක සභා එකඟද?
හායි.
සංඛ 216 එකඟද?
හායි.
සංඛ 331 කාරක සභා එකඟද?
හායි.
පාර්ලිමේන්තු යළි රැස්වේ. සංඛ 120 217 124 216 සහ 331 කාරක සභාවේදී සලකා බලා සංසුන්දර රහිතව සම්මත වූ බව මෙම කාරක සභාවට දනුණු කැමැත්තෙමි.